ඔස්ට්‍රලියාවේ ජාතික දියවැඩියා සතිය ජූලි මාසයේ 10 වෙනිදා සිට 16 වෙනිදා දක්වා, ඒ කියන්නේ මේ සතියට තමයි යෙදিলা තිබෙන්නේ. ඉතින් SBS සිංහල ගුවන්විදුලියෙන් අපි කල්පනා කළා ඔබට වැදගත් වෙන දියවැඩියාව සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන මිත්‍යා මත මොනවද කියන කාරණේ පිළිබඳ සාකච්ඡාවක් ගෙනෙන්නට. මේ වැදගත් සාකච්ඡාවට අද දවසේ අප සමග සම්බන්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පිළිගත් ලියාපදිංචි ආහාර වේදිනියක් වන සුලෝචි සුබසිංහ මහත්මිය මෙල්බර්න් සිට. අයිබෝන් සුලෝචි, ඔබට
අයිබෝන් අතිනි.
ඔව් සුලෝචි, මුලින්ම මම දැනගන්න කැමති මේ දියවැඩියාව සම්බන්ධව අපේ සමාජයේ තිබෙන පොදු මිත්‍යාවන් මොනවද?
දියවැඩියාව කියන එක මේ අපේ සමාජය ඇතුලේ හුඟක් කතා වෙන තත්වයක්. මොකද හුඟක් දෙනෙක් මේ දියවැඩියා තත්වෙන් පීඩා විඳින නිසා. අතිනි ඇහුවත් වගේ ගොඩක් මිත්‍යා මත මේ අතර අපි එකිනෙකාට කතා කරගන්නකොට, අපේ සමාජය ඇතුලේ එකිනෙකාත් එක්ක අදහස් මාරු කරගන්නකොට හුඟක් මිත්‍යා මතත් පැතිරෙන බව අපිට දැක ගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි හුඟක් වෙලාවට මේ අපි කතා බහ කරනකොට අපිට ඇහෙන දේවල්, ඒ වගේම මගේ රෝගීන් මගේ ඇවිල්ලා අහන දෙයක් තමයි පළවෙනිම දේ තමයි මම කුඩා ශරීර ප්‍රමාණයක් තියෙන කෙනෙක්, කියන්නේ මම මට අධිබර තියෙන කෙනෙක්වත් එහෙම නැතුව මට ස්ථූලතාවය තියෙන කෙනෙක්වත් නෙමෙයි. ඒක නිසා මට දියවැඩියාව හැදෙන්න අවස්ථාවක් නෑ නේද කියන එක. මේකෙදී අපි අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ, අපේ විශේෂයෙන්ම ආසියාතික රටවල් වල බොහෝ දෙනාගේ තියෙනවා සාමාන්‍ය අපි කියන ස්ට්‍රක්චර් එක, අපේ BMI එක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ, කියන්නේ BMI එක 25ට අඩුවෙන් තිබුණාද, කියන්නේ හොඳ ශරීර බරක් පවත්වාගෙන ගියත් අපිට තිබෙන ජානගත තත්ත්වයන්, කියන්නේ අපි කියන්නේ ජෙනටිකලි අපිට තියෙන රිස්ක් ෆැක්ටර්ස් එක්ක අපිට දියවැඩියාව හැදෙන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ දේ තමයි හුඟක් අය මගෙන් ඇවිල්ලා අහන දෙයක් තමයි අපිට දියවැඩියා තත්ත්වය හැදුනාට පස්සේ, කියන්නේ රෝගය නිශ්චය කරාට පස්සේ දියවැඩියාව තියෙනවා කියලා හුඟක් මගේ රෝගීන් ඇවිල්ලා කියනවා, මට කිසි දෙයක් මට කිසිම සිම්ටම් එකක් නැහැ, කියන්නේ එහෙම නැත්නම් මට කිසිම රෝග ලක්ෂණයක් නැහැ, මට කිසිම කියන්න තරම් කිසිම වෙනසක් මගේ ශරීරයට දැනෙන්නේ නැහැ. ඒක නිසා මට මේක ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ නේද කියලා. ඒ වුණාට ඇත්තම කියනවා නම් හුඟක් දියවැඩියා රෝගීන් අපි කියනවා ඒ සිම්ටොමැටික්, කියන්නේ ඒ පිළිබඳව, කියන්නේ දියවැඩියාව පිළිබඳ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති අය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔබගේ දියවැඩියාව ඉතාමත්ම හොඳින් පාලනය වෙලා තියෙනවා කියලා. ඔබට දියවැඩියාවත් එක්ක ඇතිවන අනිත් සංකූලතා ඇති වෙන්න තවමත් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. ඒක නිසා මම හුඟ හැම වෙලේම ඔවුන්ව උනන්දු කරනවා නිතර, කියන්නේ નિયમિત කාල පරාසයෙන් ගිහිල්ලා තමන්ගේ රුධිරය බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. ඒක සමහරක් වෙලාවට එදිනෙදා ගෙදරදී අපේ රුධිරගත සීනි මට්ටම අපි කියන්නේ චෙක් කරගන්න කියලා. ඒ වගේ දේවල් වලට අපි හැම වෙලේම අපේ රෝගීන්ව උනන්දු කරනවා. මොකද මේක නිදන්ගත රෝග තත්ත්වයක් නිසා මේකෙදි ගොඩක් අපිට පිටට පේන්න අපිට රෝග ලක්ෂණ නැති නිසා හුඟක් අය මේක අතහැරලා දාන ගතියක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වෙලාවට වැදගත් කාරණයක් අපි දියවැඩියාව පාලනය කිරීමේදී. හුඟක් වෙලාවට රෝගීන් ඇවිල්ලා කියනවා මූලිකවම මට මේ මෙට්ෆෝමින් ගන්න බෑ, මට මේකෙන් මගේ මේ වකුගඩු නරක් වෙයි කියලා. කිසිම තැනක අපිට සායනිකව, එකන අපි රිසර්ච් එකක් කළ කිසිම තැනක කියලා නැහැ මේ දියවැඩියාවට ගන්න බෙහෙත් වර්ග වලින් වකුගඩු නරක් වෙනවා කියලා. ඇත්තටම දියවැඩියාව හරියට පාලනය නොකරොතින් වකුගඩු වලට හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ හානිකර තත්ත්වයකට පත් වුණොත් අපි ඒ සමහරක් බෙහෙත් වර්ග වල ඩෝස් එක කේ වෙනස්කම් කරන බව ඇත්ත. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒ බෙහෙත් මුල ඉඳලා ගත්ත එක නිසා වකුගඩු නරක් වුණා කියලා. මේක හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒක නිසා මම හිතුවා ඒකත් මතක් කරන්න ඕනි කියලා. අනිත් දේ තමයි තවත් අය මට ඇවිල්ලා කියන දෙයක් තමයි මගේ ෆැමිලි හිස්ටරි එකේ, කියන්නේ මගේ පවුලේ කිසිම කෙනෙකුට දියවැඩියාව නැහැ, මට විතරක් කොහොමද දියවැඩියාව හැදෙන්නේ, මේක වෙන්න බෑ කියලා. හැබැයි එතනදී අපි අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ අපේ පවුලේ වෙන කිසිම කෙනෙකුට දියවැඩියාව හැදිලා තිබුණේ නැතත් තමන්ට ඒ දියවැඩියාව හැදෙන්ඩ අවස්ථාව තියෙනවා අපි කියන්නේ ලයිෆ්ස්ටයිල් ෆැක්ටර්ස් ඉන්ද ශරීර ස්තුලතාවයක් තියෙනවා නම් ඉතාමත්ම අවම ක්‍රියාකාරීත්වයක් කියන්නේ අපි කියන්නේ සෙඩෙන්ටරි ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් නම් ඒ වගේ දේවල් නිසා දියවැඩියාව හැදෙන්න අවස්ථාව තියෙනවා. මේව තමයි මට නිතරම අහන්න ලැබෙන මිත්‍යා මත.
ඔව් සුනෝජි, අපි ඊළඟට කතා බහ කරමු මේ දියවැඩියාව සම්බන්ධයෙන් ගත යුතු ආහාර ගැන. අපේ සමාජයේ පවතින මිත්‍යා මත මොනවද?
හැම බීම ගැන කතා කරනකොට පළවෙනියටම මගේ රෝගීන් ඇවිල්ලා කියන දෙයක් තමයි මම සීනි සහිත කෑම බීම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් කොහොමද මගේ රුධිරගත සීනි මට්ටම මෙච්චර වැඩි වෙලා තියෙන්නේ? මේක වෙන්න විදිහක් නැහැ. මම කිසිම සීනි සහිත කෑමක් කන්නේ නැහැ කියලා. හැබැයි අපි හුඟක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි අපි අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර, අපි කියන්නේ අපිෂ්ඨ සහිත ආහාර අධිකව පරිභෝජනය කිරීම නිසා මේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. එතකොට හැම වෙලෙම මතක තියාගන්න ඕනේ අපි අපේ කල්චරල් ෆුඩ් වල අපි හැමදාම එදිනෙදා කන අපේ කෑම වේලේ කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. අපි ඒක ගැන සැලකිලිමත් නොවි හරි මම එක සීනි හැන්දක්වත් පාවිච්චි කරන්නේ නැහැ, සීනි සහිත කිසිම ආහාරයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා සීනි විතරක් අපා හැරියොත් ඒක එයින් බලාපොරොත්තු නොතින් උපරිමයෙන් දියවැඩියාව පාලනය කරගන්න ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හැම වෙලෙම කියන්නේ අමතක කරන්න එපා අපි එදිනෙදා හුඟක් කාබෝහයිඩ්‍රේට් කන මිනිස්සු. ඒක නිසා අපේ කාබෝහයිඩ්‍රේට් මට්ටම ගැන අපි ඉතාම විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ඊළඟට හුඟක් අය ඇවිල්ලා කතා කරන දෙයක් තමයි මම කන්නේ රතු බත් විතරයි, එහෙම නැත්නම් මම කන්නේ කඩල කවපි මුං ඇට විතරයි හැමදාම උදේට. එතකොට කොහොමද මගේ සීනි මට්ටම මෙච්චර වැඩි උනේ? මේක වෙන්න විදිහක් නැහැ කියලා. හැබැයි අමතක කරන්න එපා මේ හැම කෑමකම මං කලින් කිව්වා වගේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. එතකොට අපි මේ කන ප්‍රමාණය කියන්නේ අපි පෝෂන් කන්ට්‍රෝල් නොකරොත්ින් දැන් අපි තෝරගන්නවා නම් ග්ලයිසෙමික් දර්ශකයෙන් ඉතාම අඩු කෑම වර්ග ඒක ඉතාම හොඳයි. හැබැයි ඒකෙන් අපි පාවිච්චි කරන ප්‍රමාණය ඉතාම වැඩි නම් දැන් උදාහරණයක් විදිහට ගත්තොත්ින් අපි ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් පාන් එකක් පාවිච්චි කරොත් ලෝ ජීආයි මල්ටිග්‍රේන් බ්‍රෙඩ් එකක්. හැබැයි මගේ එක වරකට පාම්පති හයක් පාම්පති හතරක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් ඒක ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාම වැඩි නිසා බ්ලඩ් ෂුගර් ලෙවල් එක ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ ප්‍රමාණ කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ නිවැරදිව ප්‍රමාණ වලින් මේ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර පාවිච්චිට ගන්න එක ඉතාම වැදගත්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි උදේට කඩල හරි කවපි හරි විතරක් නම් කන්නේ. හැබැයි ඒක කඩල කෝප්ප දෙකක් විතර. එහෙම නැත්නම් තඹපු කවපි පිඟානක් පරිභෝජනය කරනවා නම් එතන තියෙන කාබෝහයිඩ්‍රේට් මට්ටම ඉතාම ඉහළයි. ඉතින් ඒක පිළිබඳව සැලකිලිමත් ප්‍රමාණයන් පිළිබඳව තමන් ගන්න කෑම ප්‍රමාණය පිළිබඳ සලකා බලන එක ඉතාම වැදගත්. අනිත් දේ තමයි ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි අපි අපේ ආහාර රටාවේ පුරුද්දක් විදිහට අපි හුඟක් දෙනේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර එකිනෙකට මිශ්‍ර කරලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි බත් කනකොට අපි බත් එක්ක පරිපු වර්ග පාවිච්චි කරනවා. ඒත් එක්කම අපි අලබතල වර්ග පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිෂ්ඨයේ සහිත එළවලු පාවිච්චි කරනවා. රනිල කුලේ කියන්නේ ලෙන්ටිල්ස් ඇන් ලෙගියුම්ස් පාවිච්චි කරනවා. ඒත් එක්කම බත්. මේ තුනම එකපාර ආහාරයට ගන්නකොට ඒ කොම්බිනේෂන් එක හින්දා එතන ඒ කියන්නේ ඒකේ තියෙන හැම ආහාර කාණ්ඩයකින්ම කාබෝහයිඩ්‍රේට් ශරීරයට ලැබෙන නිසා ඒක දිරවල ලොකු ග්ලූකෝස් මට්ටමක් ලෙවල්ට යන්න පුළුවන්. ඒක නිසා එතනදිත් ඒ අපි තෝරා ගන්න ආහාර තෝරා ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න එකත් ඉතාමත්ම වැදගත්. අනික් දේ තමයි හුඟක් අය කල්පනා කරන දෙයක් තමයි පළතුරු වල තියෙන සීනි හොඳ සීනි, ඒක නිසා මට ඕන තරම් පළතුරු කන්න පුළුවන් කියන එක. මම රිෆයින් ෂුගර් ගන්නේ නැහැ, මොකද ෆෘට් ෂුගර් නැචරල් ෂුගර් කියලා මේක තමයි ගොඩක් අය අවිල්ල මට කියන්නේ. හැබැයි පළතුරු වල තියෙන සීනි මට්ටම ෆෘක්ටෝස් මට්ටම ඒ ගන්න මේක ආයෙත් අපි යන්නේ ප්‍රමාණ කන්ට්‍රෝල් කරන්න ඕනේ කියන එකට. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත්ින් මිදි අපි ග්‍රේප්ස් ගත්තොතින් ග්‍රේප්ස් ග්ලයිසෙමික් දර්ශකේ ගත්තොතින් ඒක ලෝ ජීආයි කාබෝහයිඩ්‍රේට් එකක්. හැබැයි අපි ග්‍රේප්ස් බෑග එකක් ගෙදර ගෙනහිල්ලා ඒක ග්‍රේප්ස් ගෙඩි විස්සක් විසිපාක එක පාර කනවනම් එහෙම නැත්තං ගේ ග්‍රේප්ස් බෑග එකකින් භාගයක් එක පාර කෑවතින් ඒ ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්න නිසා රුධිරගත සීනි මට්ටම වැඩි වෙනවා. එතකොට මේකෙදී අපි හැම වෙලෙම කියන්නේ ඕකේ ග්‍රේප්ස් ගෙඩි 10කට අඩුවෙන් පාවිච්චි කරන්න. එහෙමත් නැත්තං තවත් උදාහරණයක් අපි ගත්තොත් එහෙම තවත් අය ඇවිල්ලා කියනවා ආ හරි මම කනවා සීනි දාපු නැති යෝගට්. හැබැයි මම මේකට පැණි දානවා. පැණි දාපු නිසා මේක මම සීනි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට මම පැණි පාවිච්චි කරනවා. අමතක කරන්න එපා සීනි පැණි හකුරු මේ හැම දෙයකම අඩංගු වෙන්නේ රිෆයින් ෂුගර්. මේ හැම දෙයක්ම අපේ රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි කරන්න හේතු වෙනවා. ඉතින් මේ වගේ සරල දේවල් හැබැයි මිත්‍යා මතවල ඉන්න නිසා, කියන්නේ සීනි වලට වඩා පැණි හොඳයි කියලා හිතන නිසා, සීනි වලට වඩා හකුරු හොඳයි කියලා හිතන නිසා ඒ දේවල් පාවිච්චි කිරීමෙන් ඒ වගේම ප්‍රමාණ ගැන සැලකිලිමත්කම අඩුකමෙන් අපේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. තවත් ඉතාම විශේෂ දෙයක් මට නිතරම මගේ රෝගීන් ඇවිල්ලා කියන දෙයක් තමයි මම මේ ඕල්ටර්නේටිව් මෙඩිසින් එකක් විදිහට මම කරවිල පාවිච්චි කරනවා. සමහර අය කරවිල පෙති බොනවා. සමහර අය උදේට කරවිල ජූස් එකක් හදලා කරවිල ජූස් බොනවා. හැබැයි මේ හුඟක් අයට මේ මගේ රෝගීන්ට අමතක වෙන දෙයක් තමයි ඔවුන් දියවැඩියාව සඳහා තවත් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා කියන එක. එතකොට මේ සමහර බෙහෙත් කාණ්ඩවල තියෙනවා අපි කියන්නේ හයිපෝග්ලයිසීමික් රිස්ක් එකක්. ඒ කියන්නේ ලේවල සීනි මට්ටම ඉක්මනින් අඩුවීමේ අවධානමක්. එතකොට මේ කරවිලත් පාවිච්චි කරන ගමන් ඕල්ටර්නේටිව් මෙඩිසින් එකක් විදිහට මේ කියන්නේ විකල්ප ඖෂධයක් විදිහට කරවිල පාවිච්චි කරන ගමන් කරවිල පෙති හෝ කරවිල ජූස් ඒ වගේ දේ පාවිච්චි කරන ගමන් අපි අර අනිත් බෙහෙත් වර්ගත් පාවිච්චි කරනකොට අපේ රුධිරගත සීනි මට්ටම ඉතාම ඉක්මනින් පහළ යන්න පුළුවන්. හයිපෝග්ලයිසීමික් රිස්ක් එක ඉතාමත්ම වැඩි. ඇත්තටම එහෙම වෙච්ච රෝගීන් කීප දෙනෙක්ම මංගාවට ඇවිල්ලා තියෙනවා මේ රුධිරගත සීනි මට්ටම 4ට වඩා අඩු වෙලා ගොඩක් කොම්ප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ප්‍රශ්නවල ඇති වෙච්ච කට්ටිය. ඉතින් මේ වගේ දේවල් කරනවා නම් ඒ ගැන ඉතාම අවබෝධයෙන්, ඒ වගේම මං හැම වෙලේම කියන්නේ තමන්ගේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න. මං අලුතෙන් මොනවහරි එක්කෝ සප්ලිමෙන්ට් එකක් එහෙම නැත්නම් මේ වගේ ඕල්ටර්නේටිව් මෙඩිසින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක තමන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒක තමන්ගේ වෛද්‍යවරයා හා තමන්ගේ ඩයටිෂියන් එක කතා කරලා තමන්ගේ ආහාර රටාවට ඒක එකතු කරගන්නේ කොහොමද කියන එක ඉතාමත්ම ඉතාමත්ම සැලකිල්ලෙන් ඒක තෝරගන්න ඕනි කියන එකයි මම හිතන්නේ.
ඔසලෝචි, අවසාන වශයෙන් මම ඔබගෙන් දැනගන්න කැමති මේ දියවැඩියාව ඇති යම් පුද්ගලයෙක්ගේ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව ඇති මිත්‍යා මත මොනවද?
ශාරීරික ක්‍රියාකාරකම් එදිනෙදා අපේ එක්සර්සයිස් කරන එකේදී අපි හැම වෙලෙම ඔවුන්ව අපි ඔවුන්ට අපි කියන එන්කරේජ් කරන්නේ, එහෙම නැත්නම් උනන්දු කරවන්නේ අඩුම ගානේ දවසට විනාඩි 30ක් මේ එක්සර්සයිස් එක කරා, කියන්නේ එක්සර්සයිස් කරන්න කියලා. මගේ ළඟට එන හුඟක් රෝගීන්ගේ හිතේ තියෙන එහෙම නැත්නම් ඔවුන් කතා කරන දෙයක් තමයි මේ අපි කෑම කන්න කලින් මම හිස් බඩ පැය භාගයක් ඇවිදින්න යනවා. ගොඩක් අය මට මේක කියලා තියෙනවා ඒකෙන් සීනි කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේද කියලා අහලා. හැබැයි අමතක කරන්න පා කෑම කන්නේ නැතුව, ඒ කියන්නේ උදේම කෑම බීම මොකුත් පාවිච්චි කරන්නේ නැතුව එක්සර්සයිස් එකක් විදිහට වෝක් එකක් ගියොතින් සමහරක් වෙලාවට ඒකෙන් තමන් බලාපොරොත්තු වෙන විදිහේ බ්ලඩ් ෂුගර්, ඒ කියන්නේ රුධිරගත සීනි මට්ටම අඩුවීමක් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි කියන්නේ අර fasting ඉඳලා වෝක් එකක් යනකොට ගොඩක් අයට රිස්ක් එකක් තියෙනවා මේ ඇත්තටම උදේ ඒක නිසා බ්ලඩ් ෂුගර් වැඩි වෙන්න. මොකද ඒක හේතුවක් තමයි අපි කියනවා මේ අපේ දීර්ඝ කාලයක් අපි නිරාහාරව ඉන්නකොට අපේ අක්මාව මගින් අපි ග්ලයිකොජන් කියලා තියෙන සීනි වර්ගය ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා ලෙවල්ට නිදහස් කරනවා. ඉතින් ඒ සංසිද්ධිය ඇති වුණොතින් සමහර අයගේ එක්සර්සයිස් කරාට පස්සේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ උදේට කෑම බීම මුකුත් නැතුව එක්සර්සයිස් කරන්න ගියොතින්. ඉතින් මම හැම වෙලේම ඔවුන්ව දිරිමත් කරන්නේ අනිවාර්යයෙන්ම උදේ ආහාර වේල අරගන්න. අරගෙන තමන් ඉන්සියුලින් ගන්න රෝගියෙක්, ඒ කියන්නේ ඉන්සියුලින් මත ඩිපෙන්ඩ් ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් රෝගියෙක් නෙමෙයි නම් ඔහුත් පුළුවන් පැබා විනාඩි 45ක් පැයකට පස්සේ එක්සර්සයිස් කරන්න. ඉන්සියුලින් පාවිච්චි කරන රෝගියෙකුට නම් මම සාමාන්‍ය කියන්නේ පැය දෙකක් ඉඳලා එක්සර්සයිස් කරන්න කියලා. ඉතින් ඒ වගේම දවසකට විනාඩි 30ක් එක්සර්සයිස් එකක් විදිහට අපිට ගොඩක් අයට කියන්නේ ගොඩක් අය ඇවිදින්න යනවා. ඒක ඉතාම හොඳයි. හැබැයි වැදගත්ම දේ තමයි අපි කියන රෙසිස්ටන්ස් ට්‍රේනින් කියලා. කියන්නේ අපි සිංහලෙන් මේකට කියනවා මං හිතන්නේ ප්‍රතිරෝධක එක්සර්සයිස් කියන්නේ ව්‍යායාම කියලා. රෙසිස්ටන්ස් ට්‍රේනින් ඒ රෙසිස්ටන්ස් ට්‍රේනින් එකේදී සාමාන්‍යයෙන් විශාල බර එසවීම නෙමෙයි, සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය මට්ටමේ බර එසලීම් වගේ එක්සර්සයිසස් කරන්න පුළුවන් නම් ඒ රෙසිස්ටන්ස් ට්‍රේනින් එකෙන් රුධිරගත සීනි මට්ටම ඉක්මනින් පාත හෙලා ගන්න පුළුවන්. හැබැයි දවසකට විනාඩි 30ක් ඔබට පුළුවන් විදිහට කාලය හොයාගෙන එකවර විනාඩි 30 එකවරම කරන්න බැයි නම් අපි හිතමු විනාඩි 15 බැගින් උදේ වරුවේ විනාඩි 15ක් හවස වරුවේ විනාඩි 15ක් තමන්ට හැකි අයරින් මේ එක්සර්සයිස් එකෙන් නැත්තම් ශාරීරික ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නම් වඩා හොඳයි.
ඔව්, අපි අද කතා බහ කරමින් සිටියේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය වෙනුවෙන් දියවැඩියාව සම්බන්ධ මිත්‍යා මත මොනවද කියන කාරණය සම්බන්ධව. අද මේ වැදගත් සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ මෙල්බන් සිට ඕස්ට්‍රේලියාවේ පිළිගත් ලියාපදිංචි ආහාර වේදිනියක් වන සුලෝචි සුබසිංහ මහත්මිය. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සුලෝචි මේ මිත්‍යා මත වෙනුවට නිවැරදි කරුණු කාරණා පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි අතිනි මාව සම්බන්ධ කරගත්තා.